රජරට ගුරුගෙදර වැඩසටහන් මාලාව යටතේ මේ සූදානම ගණිතය පාඩම සමගින් එක්වන්නට. මේ පාඩම ඔබට සමීප කරන්නේ කැකිරාව විද්‍යාර්ථ විද්‍යාලයේ අසේල නිස්සංක ගුරුතුමා.
ආයුබෝවන් දුවේපුතේ ඔයගොල්ල හැමෝටම. ඔන්න අදත් මම වෙනදා වගේම රජරට ගුරුගෙදර වැඩසටහනේ ගණිතය පාඩමකට එකතු වෙන්නයි සූදානම. ඔබගේ මනස, ඔබගේ බුද්ධිය හිතන්න පුරුදු කරන පාසල් විෂය නිර්දේශයේ තියෙන ශක්තිමත්ම විෂය තමයි ගණිතය. ඉතින් පැයකට ආසන්න කාලයක් මාත් එක්ක ගණිතයේ කරුණු පුරන්න, එහෙම නැත්නම් සිත මෙහෙවන්න සූදානම් වෙන දවසක් තමයි මේ අද. එක්තරා දවසක මම යනවා වැව් බැම්ම දිගේ ඇවිදගෙන යද්දී පුංචි ළමයි කීප දෙනෙක් එකතු වෙලා සරුංගල් යවනවා. එක දරුවෙකුගේ සරුංගලය අපි කියනවා කූරිය ගහනවා කියලා. කූරිය ගහනවා. තව කෙනෙකුගේ සරුංගලය ඊටාම හොඳින් ඉහළ යනවා. ඉතින් මං චුට්ටක් ලං වෙලා බලපුවාම අර ළමයට කතා කරලා ඇහුවෙන් පස්සේ කියනවා, අනේ මගේ සරුංගලය හරියට ඉහළ යන්නේ නැහැ. ඒක පැත්තකට වැටෙනවා, කූරිය ගහනවානේ. මට ඒක හදාගන්න බෑනේ කියලා. අද කාලේ හුඟක් ශිෂ්‍යෝ සරුංගල් යවනවා වගේ බාහිර දේවල් වලට යොමු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ කාලේ නම් එහෙම යොමු වෙන්නේ නැති එකට සාධාරණ හේතුවක් තියෙනවා. මොකද මේ සර් ඉස්සල්ලාම මේ සරුංගල් කතාවක් ඇදලා ගත්තේ කියලා කෙනෙක් අහනවා ඇති. මේ සරුංගලය තුල ඔබට අත්දකින්න තියෙනවා විශේෂ ගණිතයේ ඉගෙන ගන්න සංකල්පමය අදහසක්. සමමිතිය, ඒ වගේම අවකාශයේ භාවිතය, අන්න ඒ වගේ දේවල්. ඉතින් අපි ප්‍රායෝගිකව ජ්‍යාමිතිය අත්විඳින එක අවස්ථාවක් තමයි සරුංගලයේ නිර්මාණය සහ සරුංගලයේ ඉහළ යැවීම කියන සියලුම කාර්ය තුල තියෙන ජ්‍යාමිතිය, ජ්‍යාමිතික සංකල්ප. ඉතින් ඔයගොල්ලෝගේ කාර්යපත්‍රිකා අංක 34 ජ්‍යාමිතිය පෙරහුරුවක්. අපි එහෙමනම් දැන් හොඳම වෙලාව ඔබ සූදානම් නැති, ඔබගේ මනස සූදානම් නැති ගණන් ටික හදන්න. එහෙමනම් අපි පටන් ගමු කොටසින් කොටස මේ ගණන් ටික හදන්න. හොඳයි. පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 1 මුලින්ම ඔබට දීලා තියෙනවා රූප සටහන. අනිවාර්යෙන් ඔබ පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක 34 පෙරලගෙනම මේට සම්බන්ධ වෙන්න. හුඟක් ශිෂ්‍යෝ මේ වෙද්දී මේ ගැටලු වලට පිළිතුරු ලියලා ඇති. බලන්න පළවෙනි ගැටලුවේ තියෙන්නේ කියනවා AB හා CD සරල රේඛා දෙකකි. දැන් මේ සරල රේඛා දෙකක් කියන තැනම සමහර ළමයි දන්නා ඔන්න සරල රේඛා ආශ්‍රිත ප්‍රමේයයන් අපිට භාවිත කරන්න වෙනවා මේ ගැටලුවේදී කියලා. ඒ වගේම කියනවා XY වල අගය හොයන්න කියලා. පුතේදුවේ මම මේ ගැටලුව පැහැදිලි කරන්න පහසු වෙන්න මෙන්න මෙහෙම සටහනක් යොදා ගන්න. AB සහ CD සරල රේඛා දෙක ඡේදනය වන ලක්ෂය O කියලා නම් කරගන්න. හොඳයි. දැන් එහෙමනම් මම මේ කියන දේවල් බලන්න හොඳින් අවධානය යොමු කරන්න. මම මෙහෙම කියනවා COB කෝණය සහ AOD කෝණය. නැවත බලන්න COB කෝණය සහ AOD කෝණය මොන කෝණද? ඔව්, ඔබ කියාවි ප්‍රතිමුඛ කෝණ කියලා. ප්‍රතිමුඛ කෝණ කියන්නේ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ කියපු ගමන් ඔබට මතක් වෙනවා ප්‍රමේයය. මොකද්ද? සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි කියලා. අන්න ඒ කරුණ මතක් වුණ සැනින් ඔබට x ගේ අගය හොයා ගන්න පුළුවන්. එහෙමනම් සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් නේද? මෙහෙම අංශක 100 සමානයි x ධන 60. මොකද AOD කෝණය x කෝණෙත් අංශක 60 කෝණෙත් එකතුව බව ඔබට රූප සටහන අනුව පැහැදිලි වෙනවා. එහෙමනම් 100 සමානයි x ධන 60 කියලා සමීකරණේ ලියුවාම ඒ ධන අංශක 60 සමාන ලකුණෙන් එහා පැත්තට ගත්තාම x ට පිළිතුරු ලැබෙනවා අංශක 40ක් කියලා. එහෙමනම් ඔන්න මුලින්ම මම x ට පිළිතුරු ගන්න විදිහක් කිව්වා. තව ආකාර තියෙන්නට පුළුවන්. මේ මට මතක් වෙච්ච ක්‍රමය. ඒ වගේම ඔබ AB සරල රේඛාව මත තියෙන y සහ x අංශක 100ක් විදිහට දක්වලා තියෙන y සහ අංශක 100ක් විදිහට දක්වලා තියෙන කෝණ දෙකට අවධානය යොමු කරොත් ඔබට පෙනේවි තව ප්‍රමේයය. මොකද ඒ ප්‍රමේය සරල රේඛාවක් මත එක් පසකින් සාදන බද්ධ කෝණවල අයිති අංශක 180යි. එහෙනම් සමීකරණයක් ගොඩනගා ගමු. එහෙම අංශක 100 ධන y සමානයි අංශක 180යි. ඉතින් එහෙමනම් y ට පිළිතුරු කීයක් ලැබෙනවද? වයි සමානයි අංශක 80ක් විදිහට බොහොම පහසුවෙන් ඔබට ඒ ගැටලුවට පිළිතුරු ලබා ගන්නට හැකි වුණාය කියලා මං හිතනවා. ඒ වගේම එහෙනම් දැන් හොඳයි අපි දෙවනි ගැටලුව දිහාට අවධානය යොමු කරමු. දෙවනි ගැටලුවේ ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක කෝණ තුනේ ඓක්‍ය නිතරම ඔබගේ හිතේ තින්ට යනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ ඓක්‍ය අංශක 180යි කියන කරුණ පමණක් ප්‍රමාණවත් මේ ගැටලුව විසඳන්න. එහෙමනම් සමීකරණයක් ගොඩනගමු. මේක විභාගයට ලියනවා නම් සම්පූර්ණ ලකුණු ලබා ගන්න අපි මෙහෙම ලියමු. අංශක 75 ධන 2යි a ධන a සමානයි අංශක 180යි. වරහන් තුල හේතුව ලියනවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ නිසා කියලා. එහෙමනම් මට ලියන්න පුළුවන්, මේක තව චුට්ටක් සරල කරමු. අංශක 75 ධන 3යි a සමානයි 180යි. අංශක 75 සමාන ලකුණින් එහා පැත්තට ගියපුවාම අංශක 180ෙන් 75ක් අඩු කරන්නට වෙනවා ඔබට. එවිට පිළිතුර ලැබෙනවා අංශක 105ක්. එහෙමනම් 3යි a සමානයි 105ක් විදිහටයි ලැබෙන්නේ. එහෙමනම් ඔබට කියන්නේ ඒගියාගේ හොයන්නනේ. එහෙමනම් ඒගියාගේ හොයන්න 105 ඔබ තුනින් බෙදිය යුතුයි. එහෙමනම් a-ට පිළිතුර ලැබෙනවා අංශක 35ක් කියලා. එහෙමනම් ඔන්න දෙවනි ගැටලුවට එක ප්‍රමේයක් විතරයි අපිට මතකේ තියාගන්නට අවශ්‍ය වුණේ. එහෙමනම් ඊළඟ ගැටලුව. ඊළඟ ගැටලුවේ ඔබට පේනවා ත්‍රිකෝණයක පාදයක් දික් වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රමේයවල් නිතර නිතර භාවිත කරන දරුවන්ට ත්‍රිකෝණයක පාදයක් දික් කරාය කියන රූප සරහනක් දැකපු ගමන් මතක් වෙන ප්‍රමේය මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. ඒ කරුණ විතරක් ඇති. බාහිරින් පිහිටලා තියෙනවා අංශක 100ක කෝණයක්. ඊට අභ්‍යන්තරිකව සම්මුඛව පිහිටලා තියෙන කෝණ දෙකේ අගය දීලා තියෙනවා අංශක 62ක් සහ a කියලා. එහෙමනම් ඔබට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. අංශක 100 සමානයි අංශක 62 ධන a. හේතුව ලියනවා ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි කියලා. එහෙමනම් 100න් 62ක් අඩු කරපු ගමන් ඔබට පිළිතුර ලැබෙනවා ඒට කීයද? අංශක 38ක් කියලා. ඒ විදිහට තුන්වෙනි ගැටලුවට පිළිතුර අංශක 38යි. එහෙමනම් අපි හතරවෙනි ගැටලුවට අවධානය යොමු කරමු. හතරවෙනි ගැටලුව පැහැදිලි කරන්නට මම පොඩි නාමකරණයක් කරගන්නම්. නැත්තම් මේ වගේ ශ්‍රව්‍ය විතරක් භාවිත කරලා මේක පැහැදිලි කරද්දී යම් යම් ගැටලු මතුවෙන්නට පුළුවන්. ඔබට පේනවා හතරවෙනි රූප සටහන, හතරවෙනි ගැටලුවට තියෙන රූප සටහනේ සමාන්තර සරල රේඛා දෙකක් තියෙනවා. මං ඒ ඉහළින් තියෙන සමාන්තර සරල රේඛා දෙකේ වම් අත පැත්තේ තියෙන ලක්ෂය, එහෙම නැත්තම් රේඛා ඛණ්ඩයේ නිමාව A කියලා ලකුණු කරනවා, අනිත් පැත්ත D කියලා නම් කරනවා. එහෙනම් ඉහළින් තියෙන රේඛාව AD ලෙස නම් කරනවා. ඒ විදිහටම පහළින් තියෙන රේඛාව BE ලෙස නම් කරනවා. එවිට BE මත ත්‍රිකෝණයේ පාදයක් හම්බ වෙලා 120ක කෝණයක් තියෙන්නේ. අන්න එතන C කියලා දාගන්න. දැන් ඔබට පෙනේවි BA පාදය දික් වෙලා තියෙනවා. මං ඒ BA පාදයේ කෙළවර F විදිහට නම් කරනවා. දැන් එහෙමනම් මේ ගැටලුව විසඳන්න අපට ක්‍රම කීපයක් තියෙනවා. ඒකෙන් මං එක් ක්‍රමයක් ගැන තමා මෙතනදී කතා කරන්නේ. මම ඔයාගේ අවධානය යොමු කරනවා FAD කෝණයට සහ මං ආයම කියනවා FAD කෝණය සහ ABC කෝණය ගැන. ඔබට පේනවා නේද F අකුරේ හැඩයක් තියෙන්නේ? එහෙමනම් මං ඔබගේ අවධානය යොමු කරලා තියෙන්නේ සමාන්තර සරල රේඛා දෙකක් අතර පිහිටන අනුරූප කෝණවලට. එහෙමනම් මට කියන්නට පුළුවන් FAD 50ක් වන නිසා ABC කෝණයත් අංශක 50යි කියලා. එහෙමනම් දැන් මෙතනින් පස්සේ ඔබ වෙන් කරගන්න ABC ත්‍රිකෝණය සහ BC පාදයේ දික් වුණාම සෑදෙන BE රේඛා ඛණ්ඩයට. එහෙමනම් ඔබට එවිට පෙනේවි ත්‍රිකෝණයක් තියෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් වෙලා තියෙනවා. බාහිර කෝණයේ අංශක 120යි. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක අංශක 50ක් සහ x වෙනවා. එහෙමනම් එතන අපි කලින් භාවිත කළ ප්‍රමේය ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. අන්න එහෙමනම් ඔබට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. එකසිය විස්ස සමානයි පනහ ධන එක්ස්. එකසිය විස්ස සමානයි පනහ ධන එක්ස්. එහෙමනම් ඔබට පිළිතුර ලබා ගන්නට පුළුවන් එකසිය විස්සෙන් පනහක් අඩු කරපුහම. එක්ස්ට පිළිතුරු ලැබෙනවා අංශක හැත්තෑවක් විදිහට. ඔය එක ක්‍රමයක්. මං තව ක්‍රමයක් කියන්නම්. මෙන්න මේ විදිහටත් ඔබට මෙන්න මේ ගැටලුව විසඳන්න පුළුවන්. මම මේ කියන කෝණ ගැන ඔබගේ අවධානය යොමු කරන්න. DAC කෝණය සහ ආයම කියනවා DAC කෝණය සහ ACE කෝණය. දෙදෙනා මොන කෝණද? සමාන්තර සරල රේඛා අතර පිහිටන C අකුරේ හැඩේ කෝණ. මොනවද ඒවට අපි කියන්නේ? මිත්‍ර කෝණ කියලා. එහෙමනම් මිත්‍ර කෝණ දෙකක IQ 180ක් වෙන්න ඕන සමාන්තර සරල රේඛා අතර පිහිටයි නම්. මේක එහෙම වෙනවනේ. එහෙමනම් ඔබට ඒ ගාව තියෙන අගේ නොදා ඇති කෝණය අගේ හොයාගන්න පුළුවන්. 180ෙන් 120ක් අඩු කරපුවාම කීයක්ද ලැබෙන්නේ? අංශක 60ක් ලැබෙනවා. එහෙමනම් AB සරල රේඛාව මත එක පැත්තක පිහිටෙන බද්ධ කෝණ සේරගයේ එකතු අංශක 180ක් කියලා භාවිතයට අරන් ඔබට x වලාගේ හොයන්න පුළුවන්. ඒ තව ක්‍රමයක්. එහෙමනම් ඔන්න ඔය විදිහට මම ක්‍රම දෙකක් ඔයත් එක්ක සාකච්ඡා කරා හතරවෙනි ගැටලුවට. පස්වෙනි ගැටලුවටත් අවධානය යොමු කරමු. පස්වෙනි ගැටලුවේ රූප සටහන දැකපු ගමන් ඔබට පේනවා සමද්විපාද ත්‍රිකෝණයක් තියෙන්නේ. පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙකත් සමානයි නේද? එහෙම ප්‍රමේයක් තියෙනවනේ. අපි කියන්නේ ඒකට සමද්විපාද ප්‍රමේය කියලානේ. ආයෙම කියන්නම්. ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි. ඔබ ඔබට ආවේනික ක්‍රමයක් හදාගන්න ප්‍රමේයවල් මතක තියාගන්න. ඒක මට මෙහෙමයි කියලා කියන්නට බෑ. ඔබට කැමති විදිහක්. මම පොඩි දෙයක් කියන්නම් මේ ගැටලුව යන අතර. මම මගේ පාසල් කාලේ මට තිබුණු ප්‍රමේයවල් සේරම කෙටි සටහන් පොතක් විදිහට හදාගත්තා. මම නිතරම ඒ පොත බලනවා. අමතක වුණොතින් ගිහිල්ලා ටක් ගාලා පොත බලනවා. ඉතින් මට ප්‍රමේයවල් ඉබේම වගේ මතක තිබුණා. දැන් මේ සාමාන්‍ය පෙළ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ගැටලු 25න් 7ක් හෝ 8ක් අනිවාර්යෙන් ජ්‍යාමිතියෙන්. ඉතින් ඒ ජ්‍යාමිතිය ගැටලු බොහොම පහසුවෙන් හදාගන්නට පුළුවන් ප්‍රමේයවල් මතක තබා ගැනීම විතර ප්‍රමාණවත්. හොඳයි, අපි ආයෙත් එමු ගැටලුවට. පස්වෙනි ගැටලුවේ තිබ්බ සමදීපාද ප්‍රමේය භාවිත කරන්නේ මොකද්ද? පාද දෙකක් සමාන නම් කෝණ දෙකක් සමානයි. මේකේ ඒ කෝණ දෙක සමාන වෙන්නේ සමාන පාද දෙකට සම්මුඛව. ඔබට පේනවා එක පාදයකට සම්මුඛව තියෙන කෝණය සිම්පල් A කියලා නම් කරලා තියෙනවා. එහෙමනම් අනෙක් පාදයට සම්මුඛ කෝණයත් A. ඉතිරි කෝණය අපට දීලා තියෙනවා දත්තයක් අංශක 80යි කියලා. එහෙමනම් ඔබට මෙන්න මේ විදිහට කියන්නට පුළුවන්. 80 ධන A ධන A සමානයි කියද? අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙමනම් 180ෙන් 80ක් අඩු කරපුවාම 2A කියන කෝණ දෙකේ අගය හම්බෙනවා. ඒ 2A සමානයි කියද? අංශක 100යි. එහෙමනම් ඒ කෝණය කීයක් විදිහට ලැබෙනවද? අංශක 50ක් විදිහට ලැබෙනවා. එහෙමනම් ඔන්න පස්වෙනි ගැටලුවට පිළිතුර කීයද? ඒ සමානයි අංශක 50යි. හයවෙනි ගැටලුව. හයවෙනි ගැටලුවේ ඔබට පේනවා රූප සටහනට අවධානය යොමු කරපුවාම සමදීපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකකින් සෑදුන ශීර්ෂයේ ඉඳන් ඉතිරි ත්‍රිකෝණයට ත්‍රිකෝණයේ ඉතිරි පාදයට ලම්බකයක් ඇඳලා තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් මෙන්න මේකේ x දීලා තියෙනවා, y දීලා තියෙනවා, පාද දෙක සමානයි කියලා දීලා තියෙනවා. ඒ වගේම මේ සමදීපාද ත්‍රිකෝණයේ එක කෝණයක් ඉහළින් තියෙන කෝණය අංශක 90යි කියලා දත්තයක් දීලා තියෙනවා. එහෙමනම් එක කෝණයක් අංශක 90යි, පාද දෙකක් සමාන නිසා ඊට සම්මුඛ කෝණ දෙක සමාන වෙන්න ඕන. එක පාදයකට සම්මුඛ කෝණය x නම් අනෙක් පාදයට සම්මුඛ කෝණයත් x. එහෙනම් ඔබට සමීකරණයක් උඩ නගා ගන්නට පුළුවන්. x ධන අංශක 90 සමානයි අංශක 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මම මේ විශාල සමදීපාද ත්‍රිකෝණය ගැන හිතලා තමා මම එහෙම ගත්තේ. එහෙමනම් ඔබට x වලාගේ ලැබෙනවා කීයක්ද? අංශක 45ක් කියලා. දැන් ඒ රූපය තුලම අන්තර්ගත වෙලා තියෙන කුඩා ත්‍රිකෝණය ගැන අවධානය යොමු කරන්න. එතන එක කෝණයක් අංශක 90ක් විදිහට දීලා තියෙනවා. අනිත් කෝණ දෙක x සහ y කියලා තමා දීලා තියෙන්නේ. එහෙමනම් ඔබට මේ වෙද්දී x කියාගේ ඔයා දන්නවා. එහෙමනම් x කියේ ද අංශක 45යි. එහෙමනම් චූටි ත්‍රිකෝණය ගැන හිතලා අපිට කියන්නට පුළුවන් මෙහෙම x ධන y ධන අංශක 90 සමානයි අංශක 180යි. එහෙමනම් මෙතන 45ක් වෙනවා x, තව 90ක් තියෙනවා, දෙන්න එකතුනහම 135යි. 180 වෙන 135ක් ගත්තාම y වල අගයත් අංශක 45ක් ලැබෙනවා. ඉතින් තව අමතර කාරණාවක් කියන්න. මෙතන කුඩා ත්‍රිකෝණය x සහ y සමානයිනි. අංශක 45 බැගින් අපිට පිළිතුරු ලැබුණේ. එහෙනම් සමද්විපාද ප්‍රමේය විලෝමය භාවිත කරලා ඔබට කියන්නට පුළුවන් ඒ ත්‍රිකෝණයත් සමද්විපාදයි කියලා. ඒක අමතර කරුණක් කිව්වේ. එහෙමනම් අපි ඊළඟට අවධානය යොමු කරමු 7 වෙනි ගැටලුවට. 7 වෙනි ගැටලුවත් සමාන්තර සරල රේඛා දෙකක් තියෙනවා. ඒ වගේම ත්‍රිකෝණයේ පාද දෙකක් සමානයි කියලා දීලා තියෙනවා. එහෙමනම් පාද දෙකක් සමානයි නම් එක සමාන පාදයකට සම්මුඛ අංශක 65 පිහිටනවා නම් ඉහළින් ත්‍රිකෝණය තුල තියෙන අනිත් කෝණයක් කීයද වෙන්න ඕන? අංශක 65ක් වෙන්නට ඕන. ඔබ බලන්න x x1 ගද්දී ඒකාන්තර කෝණයක් තියෙනවා. ඒකාන්තර කෝණ යුගලයේ ඉතිරි කෝණය ලැබෙන්නේ ත්‍රිකෝණය ඇතුලේ කෝණය. එහෙමනම් අපිට ඔන්න ත්‍රිකෝණයේ සමානයි කියලා ලකුණු කරලා තියෙන රේඛා දෙක බාහුව වෙන කෝණයත් x කියලා ගන්න පුළුවන්. හොඳින් මම මේ කියන කාරණා දැඩිව ග්‍රහණය කරගන්න. මොකද අපි ජ්‍යාමිතිය ගැටලු හදන්නේ රූප සටහන ඔබල් ගාව තියාගෙන. එහෙමනම් ඔබට ලැබෙනවා ඒ අභ්‍යන්තර කෝණ ගැන ත්‍රිකෝණීය අවධානය යොමු කරපුවාම 65 කෝණ දෙකක් සහ x. ඇයි ත්‍රිකෝණයේ ඒකාන්තර නිසා x වෙනවා. එහෙමනම් 65යි 65යි එකතු වුනහම කීයද? 130යි. 130 ධන x සමානයි අංශක 180යි ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ හින්දා. එහෙමනම් අපට පිළිතුර ලැබෙනවා 180 වෙන 130ක් ගියපුවාම x වලාගේ කීයද? අංශක 50ක් කියලා. ඔන්න ඔය විදිහට කාර්යපත්‍රිකා 34 7 වෙනි ගැටලුවට පිළිතුරු අපට ලියන්න පුළුවන්. 8 වෙනි ගැටලුවටත් අවධානය යොමු කරමු. මේ 8 වෙනි ගැටලුවේ තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ත්‍රිකෝණයක පාදයක් දික් කරලා තියෙනවා. ඒ වගේම ඒ ත්‍රිකෝණයේ පාද දෙකක් සමද්විපාදයි. එහෙමනම් ඔබ සලකුණු කරගන්න එක කෝණයක් ඔබට දීලා තියෙන අංශක 70ක් කියලා. එහෙමනම් අනෙක් සමාන පාදයට සම්මුඛ කෝණයත් 70යි. ඉතින් ඔබ බලන්නකෝ ත්‍රිකෝණයක පාදයක් දික් වුණාම බාහිරින් හැදුන x කෝණයට සම්මුඛව ප්‍රතිවිරුද්ධව නේද 70 කෝණ දෙක තියෙන්නේ. එහෙමනම් මේ ප්‍රමේය භාවිත කරන්න. මොකද්ද? x සමානයි 70 ධන 70. එහෙමනම් x ගියාගේ එනවා අංශක 140ක් විදිහට. 9 වෙනි ගානටත් අපි අවධානය යොමු කරමු. 9 වෙනි ගානේ සමාන්තර සරල රේඛා දෙකක් තියෙනවා. ඒ සරල රේඛා දෙක අතර බාහිරින් ත්‍රිකෝණයට අංශක 70ක් තියෙනවා. ඒ අංශක 70ත් එක්ක ඒකාන්තර කෝණයක් ගැන හිතන්න. අන්න එවිට ඒ ඒකාන්තර කෝණය ඔබට ලැබෙන්නේ ත්‍රිකෝණයේ සමාන පාද දෙක බාහුව විදිහට ගත්ත කෝණේ. එහෙමනම් ඒ අභ්‍යන්තර කෝණය කිය අංශක 70ක් වෙනවා. අංශක 70ට දෙපසින් තමා සමාන දිගින් යුත් පාද දෙක තියෙන්නේ. එහෙමනම් එක සමාන දිගින් යුත් පාදයකට සම්මුඛව x කෝණයක් පිහිටනවා නම් ඉතිරි සමාන පාදයටත් සම්මුඛව x කෝණයක් ලැබෙන්න ඕන. එහෙමනම් ඔබ මේ විදිහට ත්‍රිකෝණයේ දත්ත ලකුණු කරගත්තා නම් ඔබට ලැබෙනවා x ධන අංශක 70 සමානයි අංශක 180ක් කියලා සමීකරණයක් ගොඩනගන්න පුළුවන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එහෙමනම් ඔබට පිළිතුර ලැබෙනවා කීයද? 2x ධන 70 සමානයි අංශක 180යිනි. එහෙමනම් 2x සමාන වෙනවා 180ෙන් 70ක් අඩු කරපුවාම 110ට. එහෙනම් 2x සමානයි 110යි. එහෙනම් එක x අකුරක් හොයන්න දෙකෙන් බෙදපුවාම x පිළිතුර ලැබෙනවා අංශක 55ක් කියලා. මම හිතනවා ඔබට ඒ කාරණාව පැහැදිලි ඇති කියලා. එහෙමනම් 10 වෙනි ගැටලුවටත් අපි අවධානය යොමු කරමු. 10 වෙනි ගැටලුවේ චුට්ටක් බලන්නකෝ මොකද වෙලා තියෙන්නේ. චතුරස්‍රයක් තියෙනවා. ඒ චතුරස්‍රයේ සම්මුඛ පාද යුගලයක් සමානයි හා සමාන්තරයි වෙලා. එහෙනම් 10 ශ්‍රේණියේ සමාන්තරාස්ත්‍ර පාඩම ඔබට මතක් වෙන්නට ඕන. මේ සමාන්තරාශ්‍ර පාඩම ගැන චුට්ටක් මම වැඩිපුර කතා කරන්නම්. අද දවසේ ජ්‍යාමිතියම කතා කරන නිසා අපි ළමයිගෙන් ඇහුවොතින් සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා, හුඟක් ළමයි කියන්නේ සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි, ඔන්න ඔය වගේ කරුණු. ඇත්තටම සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා අහපුවාම අපි ඒකේ අර්ථ දැක්වීම තමා දෙන්න ඕන. සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද කියලා අහපුවාම පුතේ දුවේ ඔබ දිය යුතු පිළිතුර තමා සම්මුඛ පාද යුගල් එකිනෙක සමාන්තර චතුරාශ්‍රය. 10 ශ්‍රේණිය ඔබට මතක ඇති. සමාන්තරාශ්‍ර 1 සහ සමාන්තරාශ්‍ර 2 කියලා පාඩම් දෙකක් තියෙනවා. දෙවනි වාරේ මේ සමාන්තරාශ්‍ර 1 කියන පාඩමේදී ඔබට කියලා දෙනවා සමාන්තරාශ්‍රයක් කියන්නේ මොකද්ද සහ සමාන්තරාශ්‍රයේ විශේෂ ලක්ෂණ. දෙවනි පාඩම විදිහට බෙදලා තියෙන්නේ යම් චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න තියෙන අවශ්‍යතා ටික. ඔය පාඩම් දෙක හරි විදිහට ඔබ ගොනු කරගන්නට ඕන. මම මේකේ දෙවනි කොටසේ ඔබට කියා දෙනවා මෙන්න මෙහෙම කාරණාව. යම් චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වීමට තිබිය යුතු අවශ්‍යතා ටික අපි කතා කරමු. යම් චතුරාශ්‍රයක සම්මුඛ පාද යුගල් දිගින් සමාන නම් ඒක සමාන්තරාශ්‍රයක්. ඒ වගේම යම් චතුරාශ්‍රයක සම්මුඛ කෝණ සමාන නම් අන්න ඒ චතුරාශ්‍රයත් සමාන්තරාශ්‍රයක්. ඒ වගේම තව ලක්ෂණයක් තියෙනවා. යම් චතුරාශ්‍රයක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා නම් ඒකත් සමාන්තරාශ්‍රයක්. මේ ඔබට අවශ්‍ය දේවල් ලියාගන්න. අනිත් කාරණාව තමා සම්මුඛ පාද යුගලයක් පමණක් සමානයි හා සමාන්තරයි නම් යම් චතුරාශ්‍රයක ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. මම නැවත ඒ කරුණු හතර කියන්නම්. මොකද සාමාන්‍ය පෙළ නිතර ඒ ගැටලු ඔබගෙන් ප්‍රශ්න කරන නිසා. යම් චතුරාශ්‍රයක් සමාන්තරාශ්‍රයක් වෙන්න අවශ්‍යතා හතරක් ඔබට කියා දෙනවා. පළවෙනි එක සම්මුඛ පාද සමාන චතුරාශ්‍රයක් වීම. දෙවෙනි එක සම්මුඛ කෝණ සමාන චතුරාශ්‍රයක් වීම. තුන්වෙනි එක විකර්ණ එකිනෙක සමච්ඡේදනය වන චතුරාශ්‍රයක් වීම. හතරවෙනි එක මොකද්ද? සම්මුඛ පාද යුගලයක් සමානයි හා සමාන්තරයි වීම. ඔන්න ඔය කාරණා හතර සම්පූර්ණ කරපු චතුරාශ්‍රයක් තියෙනම් අපිට ඒක කියන්න පුළුවන් සමාන්තරාශ්‍රයක් කියලා. දැන් එහෙමනම් 10 ගැටලුවේ ඔබට තේනවා දීලා තියෙන චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක්. එහෙමනම් සමාන්තරාශ්‍රයක තියෙන ලක්ෂණ අපිට මේ ගැටලුව විසඳගන්න භාවිත කරන්න පුළුවන්. බලන්න එක් අභ්‍යන්තර කෝණයක් දීලා තියෙනවා අංශක 40යි කියලා. එහෙනම් ඒ අංශක 40ට සම්මුඛව පිහිටනවා y කෝණය. y කෝණය ආගියත් අපිට කියන්නට පුළුවන් අංශක 40යි කියලා. ඒ වගේම මේ රේඛා දෙක සමාන්තරයිනි. එහෙමනම් සමාන්තර රේඛා දෙකක් අතර පිහිටන මිත්‍ර කෝණවල ආගේ අංශක 180ක් වන නිසා ඔබට කියන්නට පුළුවන් අංශක 40 කෝණය සහ x කෝණයේ දෙන්නගේ ඓක්‍ය කියද්ද අංශක 180ක් කියලා. එහෙමනම් x කියාගේ ලබා ගන්න ඔබ කුමක්ද කරන්න ඕන? අංශක 180ෙන් 40ක් අඩු කරන්න ඕන. එවිට පිළිතුර ලැබෙනවා x සමානයි කීයක් කියලාද? අංශක 140ක් කියලා. මං හිතනවා ඔබට පැහැදිලි ඇති 10 ගැටලුවට පිළිතුරු ලබා ගත්ත විදිහ. 10 ගැටලුවේ x ට ලැබුණ පිළිතුර අංශක 140ක්, y ට ලැබුණ පිළිතුර අංශක 40ක් කියලා. 11 වෙනි ගැටලුවෙත් තියෙන්නේ සමාන්තරාශ්‍රයක්. ඇයි ඒ? සම්මුඛ පාද යුගලයක් සමානයි හා සමාන්තරයි කියලා දත්ත දීලා තියෙන නිසා. මුලින්ම අහනවා AD පාදයේ දිග. ඉතින් ඔබ දන්නවා සමාන්තරාශ්‍රයක් කියලා දීලා තියෙනවා නම්, දත්ත දීලා තියෙනවා නම් සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමානයි කියලා. ඉතින් AD සහ BC සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද වන නිසා AD පාදයේ දිගත් 10යි cm කියලා ඔබට කියන්නට පුළුවන්. ඒ වගේම දෙවනි ගානේ අහන්නේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 40යිලු. වේනම් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය අහනවා. ABD ත්‍රිකෝණය. ඔබ දන්නවා සමාන්තරාශ්‍රයක වර්ගඵලය විකර්ණයක් මගින් අර්ධව බෙදනවා. දෙකට මැදින් බෙදනවා කියලා අපි මතක තියාගෙන ඉන්න ඕනේ. එහෙනම් මුළු සමාන්තරාශ්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 40ක් නම් ABD ත්‍රිකෝණයේ එයින් අර්ධයක්. එහෙමනම් ABD ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 20ක් කියලා ඔබට පහසුවෙන් පිළිතුර ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එහෙමනම් කාර්යපත්‍රිකා අංක 12 අවසාන ගැටලුව, ඒ කියන්නේ 12 වෙනි ගැටලුවට තමා දැන් අපි පිවිසලා ඉන්නේ. මේ ගැටලුවේ ඔබට ත්‍රිකෝණ දෙකක් දීලා තියෙනවා. ඔබට කියනවා ABC ත්‍රිකෝණය සහ CDE ත්‍රිකෝණය අංග සමබව සාධනය කරන්න. මේ වෙද්දී ඔබට හොඳින් මතක ඇති අංග සම අවස්ථා හතර. අපි එහෙමනම් බලමු මෙන්න මේකේ අංග සම කරන්න පුළුවන් මොන අවස්ථාව යටතේද කියලා. ඉතින් අපට පොඩි උදව්වක් දීලා තියෙනවා. ඒ තමා AB පාදය DE පාදයට සමාන්තර බව දීලා තියෙනවා. ඒ වගේම AB සමානයි CE කියලා මේගොල්ලෝ දත්ත දීලා තියෙනවා. එහෙමනම් මම මෙන්න මේ කියන ත්‍රිකෝණය තුල තියෙන කෝණ ගැන අවධානය යොමු කරන්න. ABC කෝණය සහ CDE කෝණය ගැන හිතුවටින් ඒ කෝණ දෙක මොකද්ද? ඒ Z අකුරක් හැටියට නේ යන්නේ. ඒ කියන්නේ ඒකාන්තර කෝණ. එහෙමනම් ඔබට කියන්නට පුළුවන් ABC කෝණය සමානයි CDE කෝණය. හේතුව මොකද්ද? සමාන්තර සරල රේඛා දෙකක් අතර පිහිටන ඒකාන්තර කෝණ. නිකම්ම කියන්න එපා ඒකාන්තර කෝණ කියලා. මොකද මේ ලෝකේ තියෙන හැම ඒකාන්තර කෝණ යුගලයක්ම සමාන නැහැ. ඒවා සමාන වෙන්නේ රේඛා දෙක සමාන්තර වුණු තින් විතරයි. එහෙමනම් ඔන්න ඒ කාරණාව හරි අපිට කියන්නට පුළුවන් ABC කෝණය සමානයි CDE කෝණය කියලා. ඊළඟ අවස්ථාව. ඒ වගේම ඔබට මෙන්න මෙහෙම හිතන්නත් පුළුවන්. BAC කෝණය සමානයි CED කෝණය. BAC කෝණය සමානයි CED කෝණය. ඒත් ඒකාන්තර කෝණමනේ. දැන් ඔන්න කෝණ දෙකක් සමානයි කිව්වා. දැන් කෝණ දෙකක් සමානයි. ඒ වගේම මේ කෝණ දෙකට අනුරූපව පිහිටෙන BC පාදය සහ CD පාදයත් සමානයි. එමනම් ඔබට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කෝකෝපා අවස්ථාව යටතේ කියලා. දැන් වෙන දුවෙක් පුතේ තව කෝණයක් පෙන්වලා තියෙන්න පුළුවන්. ඔව් ඒකත් හරි. කවුද? ACB ACB කෝණය සහ DCE කෝණය. මොනවද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ නිසා අපිට ඒක ඒ කෝණයත් අරන් අපිට අවශ්‍ය නම් පෙන්වන්න පුළුවන් කෝකෝපා අවස්ථාව යටතේම අංග සමයි කියලා. ඉතින් ඔබ කැමති කෝණ යුගලයක් සහ BC පාදය සහ DE පාදය අරන් ඔබට කියන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කෝකෝපා අවස්ථාව යටතේ ඒ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. ඉතින් මෙන්න මේකේ කියන්නට ඕන BD සහ AC සරල රේඛා කියලා. හරි. එහෙමනම් අපි ඊළඟට යමු පුනරීක්ෂණ කාර්යපත්‍රිකා අංක. මේ වන විට දුවේ පුතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවයක් වෙලා ගේන රජරට ගුරුගෙදර වැඩසටහනින් ගණිතය කාර්යපත්‍රිකා 35ක් සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් සෑහෙන ගණන් ප්‍රමාණයක් අපි ඔබත් එක්ක සාකච්ඡා කරලා ඉවරයි. ඉතින් මේක හොඳ හුරුවක් වෙනවා ඔබගේ අනාගතයේ දවසක ලැබෙන සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට. ඉතින් උනන්දුවෙන් අපිත් එක්ක එකතු වෙන්න ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් තමා මේ අපගේ කැපවීම. එහෙමනම් අපි යමු කාර්යපත්‍රිකා අංක 35ට. ඒකත් ජ්‍යාමිතීය ප්‍රශ්නයක්. මම ඇත්තටම හරි ආසාවෙන් අද මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. හේතුව තමා මමත් කැමති ළමයි එක්ක ජ්‍යාමිතීය කතා කරන්න වැඩිපුර. මොකද ඒත් එක්ක මට ළමයි හිතන විදිය හිතන්න පුළුවන්. ඒ වගේම ළමයිට නොහිතන දෙයක් අලුතෙන් හිතන්න උගන්වමින් පස්සේ මට අමුතුම සතුටක් ලැබෙනවා. අන්න ඒකට මම හුඟක් කැමතියි. හොඳයි. එහෙමනම් 35 වෙනි ගැටලුව. ඒකේ ගොඩක් අපිට ලැබිලා තියෙන වෘත්තාශ්‍රිත ප්‍රමේයන්. ඉතින් ඔබ ප්‍රමේයවන් කාණ්ඩ කරගද්දි නේද? මම නම් කාණ්ඩ කරගෙන තියෙනවා ත්‍රිකෝණාශ්‍රිත ප්‍රමේයන්, චතුරස්‍ර ආශ්‍රිත ප්‍රමේයන් සහ වෘත්තාශ්‍රිත ප්‍රමේයන් කියලා. අපි එහෙම කාණ්ඩ කරගත්තාම අපට ප්‍රමේයවල් සහ අහන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම හරි පහසු වෙනවා. ඉතින් ඒවා කෙටි ක්‍රම සහ ඔබ ප්‍රශ්න පත්‍ර සහ ප්‍රශ්න කිරීම තුළින් ඔබ ඉගෙන ගන්න සහ ඔබ අවබෝධ කරගන්න දේවල්. එහෙමනම් 35 වෙනි පුනරීක්ෂණ පත්‍රිකාවේ පළවෙනි ගැටලුවට අපි අවධානය යොමු කරමු. වෘත්තයක් තුල තියෙනවා වෘත්තයේ කේන්ද්‍රය O කියලා කියනවා. ඒ ගියාගේ හොයන්න තියෙන්නේ. මේ වෘත්තය තුල තියෙන ත්‍රිකෝණයේ එක කෝණයක අගය දීලා තියෙනවා අංශක 40ක් කියලා. වගේම ඔබ නිරීක්ෂණය කරන්න ඇති මේ ත්‍රිකෝණයේ එක් පාද දෙකක් වෘත්තයේ අරයන් දෙකක් කියලා. එහෙමනම් ඔබ දන්නවා එකම වෘත්තයේ අරයන් දිගින් සමානයි. එහෙමනම් මේ ත්‍රිකෝණයට තියෙනවා මොකක්ද? දිගින් සමාන පාද දෙකක්. දිගින් සමාන පාද දෙකක් තියෙනම් ඔබට පුළුවන් මොකද්ද? සමදීපාද ප්‍රමේය භාවිත කරන්න. එහෙමනම් ඒ අරයන් වලට සම්මුඛව පිහිටන එක කෝණයක් අංශක 40යි නම් අනෙක් කෝණයක් අංශක 40යි. ඒ වගේම ඒ ත්‍රිකෝණයේ පාදයක් දික් වුණාම හැදෙන බාහිර කෝණය තමයි අපිට මේ වෙලාවේ ඒ කියලා නම් කරලා දීලා තියෙන්නේ. ඉතින් ඔබට හොඳටම පැහැදිලි ඒට සම්මුඛව අභ්‍යන්තරිකව පිහිටන කෝණ දෙක තමයි අංශක 40 බැගින් ලැබිලා තියෙන්නේ. එහෙමනම් ඒ කෝණයේ යගේ මොකද්ද? අංශක 40වත් දෙකක්. ප්‍රමේය තමයි මොකද්ද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයිකියට සමානයි කියන ප්‍රමේය. ඉතින් ඔබ බලන්න මේ පැය තුල ওই ප්‍රමේය කී වතාවක් මම කියන්නට ඇද්ද කියලා. එහෙමනම් මෙතන භාවිත වුණ ප්‍රමේය වල දෙකයි. එකක් තමයි සමදී පාද ප්‍රමේය, අනික ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ සම්බන්ධ ප්‍රමේය. එහෙමනම් දෙවනි ගැටලුවට අපි යමු. දෙවනි ගැටලුවේ කියනවා රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය OV. අපිට හැම වෙලෙම වෘත්තයේ කේන්ද්‍රය දෙන්නේ සමහර වෙලාවට ඒක ගැටලුව විසඳන්න දත්තයක් වන නිසා. දී ඇති තොරතුරු අනුව X හා Y යගේ සොයන්. දැන් මේ වෘත්තය තුල පිහිටනවා X, ඒ වගේම සමාන්තර සරල රේඛා දෙකකුත් පිහිටන බවට ඔබට දත්ත දීලා තියෙනවා. දැන් ඉතින් ඔබ දන්නවා මෙන්න මෙහෙම දෙයක්. මේ වෘත්තය තුල සමාන්තර සරල රේඛා දෙක සහ අංශක 35 කියලා දීලා තියෙන කෝණයත් y කියලා දීලා තියෙන කෝණයත් ගැන අවධානය යොමු කරවුතින් බලන්න ඒ කෝණ දෙක ඒකාන්තරව තමා පිහිටන්නේ. ඒ වගේම ඒකාන්තරව පිහිටද්දී ඒ රේඛා දෙකත් සමාන්තර බව දීලා තියෙනවා. ඉතින් එහෙනම් ඔබට බොහොම පහසුවෙන් කියන්න පුළුවන් y සමානයි අංශක 35යි හේතුව සමාන්තර සරල රේඛා දෙකක් අතර පිහිටන ඒකාන්තර කෝණ. ඒ වගේම x කියාගියත් හොයන්න පුළුවන්. ඔබට මතකද මෙන්න මෙහෙම ප්‍රමේයක් තියෙනවා අර්ධ වෘත්තයක් මත කෝණ අංශක 90යි කියලා. ඒ කියන්නේ වෘත්තයක විස්කම්භයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90යි. ඉතින් ඔබට පේනවා විස්කම්භයක් මගින් තමා පරිධිය මත ආපාතනය වෙලා තියෙන x කෝණය. එහෙමනම් x කෝණය අංශක 90යි. එහෙමනම් දෙවනි ගැටලුවට පිළිතුරු y සමානයි අංශක 35ක් විදිහටත් x සමානයි අංශක 90ක් විදිහටත් පිළිතුරු ලබා ගන්නට පුළුවන්. එහෙමනම් දැන් වෙලාව තුන්වෙනි ගැටලුව සාකච්ඡා කරන්න. තුන්වෙනි ගැටලුවේ තියෙන්නේ වෘත්තාශ්‍රිත ප්‍රමේයන් කීපයක්. මේ ප්‍රමේයවල් රූප සරහනත් එක්ක ඔබ මතක තියාගන්නවා නම් ඉතාම හොඳයි. මම කළ නිර්මාණයක් ඔයගොල්ලොන්ට අවස්ථාව ලැබුණු තින් එඩියු ලංකා කියන වෙබ් අඩවිය තුල 2013 වර්ෂයේදී පමණ දාලා තියෙනවා සියලුම ජ්‍යාමිතික ප්‍රමේයවල් එකතු කරපු පොතක්. කෙටි සටහන් පොතක්. රූප සටහනත් එක්ක තියෙන්නේ. ඒක ඩවුන්ලෝඩ් කරලා භාවිත කරන්නත් පුළුවන්. එහෙමනම් අපි බලමු මෙන්න මේ තුන්වෙනි ගැටලුවට කොහොමද පිළිතුරු සපයන්නේ කියලා. මෙන්න මේ තුන්වෙනි ගැටලුවේ චුට්ටක් අවධානය යොමු කරන්න අංශක 30 සහ x ලෙස නම් කරලා තියෙන කෝණ දෙක ගැන. ඒ කෝණ දෙකේ බාහුව පටන් ගන්න තියෙන්නේ එකම ලක්ෂ දෙකකින් නේද? එහෙමනම් ඔබ රූප සරහනක් ඇඳගන්න වෙනම මං කියපු කෝණ දෙක පටන් ගත්ත බාහුව සහිතව එහෙනම් ඔබට පෙනේවි නේද? එකම වෘත්ත ඛණ්ඩයක් මගින් ආපාතනය කරපු කෝණ දෙකක් තමයි ඒ තියෙන්නේ. ඉතින් ප්‍රමේයක් තියෙනවනේ. එකම වෘත්ත ඛණ්ඩයක් මගින් වෘත්තයේ පරිධිය මත ආපාතනය කරන කෝණ සමානයි කියලා. එහෙමනම් x සමානයි අංශක 30යි කියලා කියන්න පුළුවන් ඒ හේතුව නිසා. ඒ වගේම y කියන කෝණය වෘත්තයේ කේන්ද්‍රය මත ආපාතනය කරලා තියෙන්නේ. ඒ වෘත්ත ඛණ්ඩය මගින්ම වෘත්තයේ පරිධිය මත ආපාතනය කරලා තියෙනවා අංශක 30ක කෝණයක්. ඉතින් ඔබ දන්නවා වෘත්ත ඛණ්ඩයක් මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණයමින් දෙගුණයයි කියලා ප්‍රමේයකුත් තියෙනවා. එහෙමනම් ඉතින් බොහොම සැහැල්ලුවෙන් උත්තරේ ගන්න පුළුවන්. y 30 වගේ දෙගුණයක්. එහෙනම් y වලාගේ ලැබෙන අංශක 60ක්. එහෙමනම් තුන්වෙනි ගැටලුවට පිළිතුරු විදිහට ඔබට ලැබිලා තියෙනට ඕන x සමානයි අංශක 30ක් විදිහටත් y සමානයි අංශක 60ක් විදිහටත්. මේ ළඟට හතරවෙනි ගැටලුව. හතරවෙනි ගැටලුවේ වෘතයේ කේන්ද්‍රය O කියලා දීලා තියෙනවා. ඒ වගේම AB CD කියලා ලක්ෂ ටිකක් දීලා තියෙනවා. තව தත්ත්වයක් දීලා තියෙනවා AB රේඛාව සමාන්තරයි CD ට කියලා. දැන් අපිට තියෙන්නේ X කෝණයේ අගය හොයන්න. මේකෙදි X කියන්නේ CAD කෝණය. නැවතත් ඔබ හොඳින් බලන්න. X කියන්නේ CAD කෝණය. එහෙම නැතුව CAB කෝණය නන් නෙවෙයි. ඒක පැහැදිලිවම ඔන්න රූප සටහනේ ඇඳලා තියෙනවා. මේ ගැටලුව විසඳද්දී අපිට ප්‍රමේයවල් කීපයක්ම භාවිත කරන්න වෙයි. පොඩ්ඩක් ඔබගේ අවධානය යොමු කරන්න. CDA කෝණය සහ CBA කෝණය. නැවත මං කියනවා CDA කෝණය සහ CBA කෝණය. එම කෝණ දෙක එකම වෘත්ත ඛණ්ඩයක් මගින් පරිධිය මත ආපාතනය කරපු කෝණ. එහෙමනම් ඔබට දත්තයක් දීලා තියෙනවා ABC අංශක 25යි කියලා. එහෙමනම් ඔබට අර කලින් කියපු ප්‍රමේය අනුව ADC අංශක 25යි කියලා ගන්න පුළුවන්. එහෙමනම් ADC කෝණයේ අංශක 25යි. ඒක දත්තයක් විදිහට ලකුණු කරගන්න. නැත්නම් සාධනය කරපු කරුණක් විදිහට රූප සටහනේම ලකුණු කරගන්න. ඊළඟට ඔබගේ අවධානය යොමු කරන්න CDA කෝණය. CDA කෝණය සහ DAB කෝණය. ඔබට පෙනේවි CD සහ AB සමාන්තර නිසා මේ දෙන්න ඒකාන්තරව පිහිටනවා. අන්න ඒ නිසා DAB කෝණය අංශක 25ක් කියලා ඔන්න ඔබට ගන්න පුළුවන්. දැන් එහෙමනම් කෝණ කීපයක අගේ අපි හොයාගත්තා. ඒ වගේම ACB කෝණය ගැන හිතුවොතින් ACB කියන්නේ විෂ්කම්භයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය. එහෙමනම් ACB කෝණය අංශක 90ක් විදිහටත් ඔබට ගණන් කරගන්නට පුළුවන්. එහෙමනම් දැන් ඔබ අවධානය යොමු කරන්නට ඕන ABC ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයේ මෙන්න මේ විදිහට අපට කෝණ ටිකේ අගය ලියා ගන්න පුළුවන් නේද? C ගාව තියෙන කෝණය අංශක 90යි. B ගාව තියෙන කෝණය අංශක 25යි. ඒ වගේම CAB කෝණය හැදිලා තියෙන කෝණ දෙකකින්. X ධන මීට ටික වෙලාවකට කලින් අපි හොයාගත්ත DAB අංශක 25යි කියලා. එහෙමනම් මෙන්න මේ විදිහේ සමීකරණයක් අපිට ලියා ගන්න පුළුවන්. අංශක 90 ධන අංශක 25 ධන අංශක 25 ධන X සමානයි අංශක 180යි. එහෙමනම් ඔබට ලැබෙනවා X කෝණයේ අගය. මොකද 90යි 25යි 25යි එකතු කරපුවාම කීයක් දෙන්නේ? 140ක් එනවා. එහෙමනම් මට X ගේ අගය ගන්නට පුළුවන් කීයද? අංශක 40ක් කියලා. මං හිතනවා ඔබට ඒ කාරණාව පැහැදිලි වෙන්න ඇති කියලා. ඒක ටිකක් සංකීර්ණ ගැටලුවක් මේ නිබන්ධනයේ තිබුණ. ඒ වගේ ගැටලු තමයි ඔබ විසඳන්නටත් ඕන. ඔබ අභියෝගයක් කරගන්න ජ්‍යාමිතීය ගැටලු. එතකොට ඔබට ආසම විෂය වෙයි ජ්‍යාමිතිය. පස්වෙනි ගාන. පස්වෙනි ගානේ තියෙනවා ඔන්න චතුරස්‍රයක්. ඒ චතුරස්‍රයේ එක් පාද යුගලයක් සමාන්තරයි. ඒ වගේම වෙනත් පාද යුගලයක් සමානයි. මොකද චතුරස්‍රයේ විකර්ණයක් සමග එක් පාදයක් තමයි දිගින් සමානයි කියලා දීලා තියෙන්නේ. අපිට කියනවා x වලාගේ හොයන්න කියලා. එහෙමනම් මේකේ අපි මුලින්ම මෙන්න මෙහෙම කරමු. අංශක 80ක් කියලා දීලා තියෙනවානේ සම ද්විපාද ත්‍රිකෝණයේ එක කෝණයක්. එහෙනම් ඒකේ සමාන පාද දෙකට සම්මුඛව පිහිටන අනෙක් කෝණයත් අංශක 80ක් විදිහට ලකුණු කරගන්නට පුළුවන්. එවිට චතුරස්‍රයේ විකර්ණය ගාව තියෙන කෝණය කීයක් වෙන්නට ඕනද? මොකද දැන් ත්‍රිකෝණයේ පහලින් තියෙන ත්‍රිකෝණයේ කෝණ දෙකක් අංශක 80යි. එහෙනම් ඒ දෙන්නගේ එකතුව 160ක් වෙනවා. එහෙනම් 180ක් වෙන්නට චතුරස්‍රයේ පහලින් විකර්ණයේ ගාව x කෝණයේ ගාව තියෙන අනිත් කෝණය එහෙනම් අංශක 20යි කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම ඒ අංශක 20ත් එක්ක ඉහළින් සහ පහළින් තියෙන රේඛා දෙක සමාන්තර නිසා චතුරස්‍රයේ පාද දෙක සමාන්තර නිසා ඒවා ඒකාන්තරව පිහිටන නිසා ඒකාන්තර කෝණ ලෙස පිහිටන නිසා ඉහළින් තියෙන ත්‍රිකෝණයේ උඩම තියෙන කෝණය අංශක 20ක් විදිහට නම් කරගන්නත් පුළුවන්. එහෙමනම් චතුරස්‍රයේ ඉහළින් තියෙන ත්‍රිකෝණයේ එක කෝණයක් අංශක 20ක් කියලා දැන් හොයාගත්තා. ඒ වගේම අනෙක් කෝණය අංශක 90ක් කියලා දීලා තියෙනවා. ඉතිරි කෝණය තමයි x. එහෙනම් අංශක 90යි විස්සයි එකතු වුණහම කීයක් වෙනවද? එකසිය දහයක් වෙනවා. එහෙමනම් එකසිය අසූවක් වෙන්න තව කීයක් මදිද? හැත්තෑවක් මදි. අන්න ඒ නිසා අපට කියන්නට පුළුවන් එක්ස් කෝණයේ අගේ කීයක්ද? අංශක 70යි කියලා. ඔන්න ඔය විදිහට පස්වෙනි ගැටලුවට අපට පිළිතුරු ලියන්න පුළුවන්. කාර්යපත්‍රිකා 35 හයවෙනි ගැටලුව. ටිකක් දීර්ඝ ගැටලුවක් බව පේනවා. කියනවා මෙන්න මෙහෙම දෙයක්. රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය OV. ABC කෝණයේ අංශක 15ක්ද DAC කෝණයේ අංශක 38ක්ද වේ නම් හේතු දක්වමින් පහත කෝණවල අගය සොයන්න කියලායි කියන්නේ. එහෙමනම් මේ ගාන හදාගෙන යද්දී ඔබ දැනටම ගාන හදලා තියෙනවා නම් වෙන පාට පෑනකින් මම කියන දත්ත සටහන් කරගන්න. ඒ විදිහට ගියොතින් ඔබට ගැටලුවක් නැතුව මෙන්න මේ ගැටලු ටික විසඳ ගන්න පුළුවන් වේවි. මොකද කාරණා ගොඩාක් රූප සටහන මත ලකුණු කරගන්නට වෙන නිසා. මුලින්ම ඔබ කළ යුත්තේ මුලින්ම කියනවනේ ACB කෝණයේ අංශක 15ක් කියලා. එහෙමනම් ACB කෝණයේ ගාව අංශක 15ක් සලකුණු කරගන්න. සමහර විට මේ විදිහ ඔබ සලකුණු කරගෙනත් ඇති. ඒ වගේම DAC කෝණයේ ගාවත් අංශක 38 සලකුණු කරගන්න. එහෙමනම් දැන් අපි බලමු අපෙන් මොනවද අහන ගැටලු කියලා. මුලින්ම අපෙන් අහන්නේ CED. පොඩ්ඩක් ඔබගේ අවධානය යොමු කරන්න. CAD කෝණය සහ CED කෝණය ගැන ආයෙම මම කියනවා කෝණ ටික. CAD සහ CAE. ඒ කෝණ දෙක ගැන විතරක් ඔබ අවධානය යොමු කරොත් වෘත්තයත් එක්ක බැලුවොත් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එහෙමනම් එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන නිසා අපට කියන්නට පුළුවන් CED අංශක කීයක් කියලාද? අංශක 38ක් කියලා. අන්න ඒ දත්තයත් රූප සටහනේ ලකුණු කරගන්න. හේතුව තමයි එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වීම. ඊළඟ කාරණාවේ අපිට තියෙන්නේ ACD. මෙතනදී CD පාදේ නම් වෘත්තය මත ඇඳලා නැහැ. හැබැයි ACD ඔබට පේනවා විෂ්කම්භයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය. ඒ නිසා ඔබට කිව්ව හැකි අංශක 90ක් කියලා එයාගේ අගය. හේතුවත් මං කිව්වා. මොකද විෂ්කම්භයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය. දැන් මේ අංශක 90ක් සලකුණු කරගන්නේ ඒ නිසා ඔබට වෙනවා CD පාදයට මේ රූපය මත ඇඳගන්න. ඊළඟට අහනවා ADC. ADC කියන්නේ ත්‍රිකෝණයේ ඉතිරි කෝණය. පොඩ්ඩක් ඔබගේ අවධානය යොමු කරන්නට ඕන CAD ත්‍රිකෝණය. CAD ත්‍රිකෝණයේ එක කෝණයක් කීයද? අංශක 90යි. අනෙක් කෝණයේ අංශක 38ක් කියලා ඔබ දැන් සලකුණු කරගෙන තියෙනවා. එහෙමනම් ඉතිරි කෝණය හොයන්න මොකද කරන්න ඕන? 90යි 38යි එකතු කරපුවාම ඔබට ලැබෙනවා කීයද? 128. එහෙමනම් ඔබට සිද්ධ වෙනවා 128 න් 180ක් අඩු කරන්න. එහෙමනම් විට පිළිතුර ලැබෙනවා එම කෝණය කීයද? අංශක 52ක් විදිහට ලැබෙනවා. එහෙමනම් අපිට ලිව්ව හැකි ADC සමානයි අංශක 52යි. මම හේතුත් සඳහන් කරමින්ම තමා ගාන සෑදුවේ. ඊළඟට අපෙන් අහනවා AOB. එතනත් අපිට ඒ රේඛාව ඇඳගත්තු තින් පහසු වෙයි OB රේඛාව. මම දැන් කැමති මෙන්න මේ රූප සටහන මත තියෙන AOB කෝණය සහ ආයෙම මම කියනවා AOB කෝණය සහ ACB කෝණය ගැන අවධානය යොමු කරන්න. මං කියන විදිහට පැන්සල ගෙනියන්න රූප සටහන මත AOB කෝණය, AOB කෝණය, ACB කෝණය, ACB කෝණය. ඔබට මතක් වුණාද මෙන්න මෙහෙම ප්‍රමේයයක්? වෘත්ත ඛණ්ඩයක් මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණයමින් දෙගුණයක් කියලා. මෙතන කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය තමයි ACB. ඔබට ලැබිලා තියෙනවා කීයද? ACB දත්තයක් විදිහටම දෙනවා අංශක 15ක් කියලා. එහෙමනම් ඒ වගේ දෙගුණයක් වෙන්න ඕන මං කලින් සටහන් කරපු ප්‍රමේයයත් එක්ක AOB. එහෙනම් AOB ලැබෙනවා අංශක 30ක් කියලා. ඊළඟට අපෙන් අහන්නේ පස්වෙනි කොටස විදිහට APC. APC කෝණය. මං ඔබගේ අවධානය යොමු කරනවා APC ත්‍රිකෝණයේ PA දික් කරන ලද පාදයට. PA දික් කරලා තියෙනවා D දක්වා. එහෙමනම් මට කියන්නට පුළුවන් CAD කෝණය සමානයි, ආයෙම මං කියනවා පැත්තකින් ලියාගන්න, CAD කෝණය සමානයි APC කෝණය ධන PCA කෝණය. ඇයි ඒ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ අයිකයට සමාන නිසා. එහෙමනම් අපට APC කෝණය අගේ හොයන්න මොකද කරන්න වෙන්නේ? බාහිරින් පිහිටපු අංශක 38ක කෝණයෙන් සීගාව පිහිටපු අංශක 15 අඩු කරන්න ඕන. එවිට APC කෝණය ලැබෙනවා කීයද? අංශක 23ක් කියලා. හත්වෙනි ගැටලුවත් එහෙනම් අපි හදමු. හත්වෙනි ගැටලුවේ කියනවා දත්තයක් විදිහට දීලා තියෙනවා YBX කෝණය. දත්ත ලකුණු කරගන්න රූප සටහනේ YBX කෝණය සමානලු AXC කෝණයට. ඒක එහෙමනම් රූප සටහනේ ලකුණු කරගෙනම මාත් එක්ක හදමු. ඔබ ගාන හදලා තිබ්බත් වෙන පාට පෑනකින් ඒක ලකුණු කරගන්න. එහෙමනම් අපෙන් මුලින්ම අහනවා XY සමානයි AC කියලා. පෙන්වන්න කියලා. දැන් මෙන්න මේ ත්‍රිකෝණ දෙකට අවධානය යොමු කරන්න. BXY ත්‍රිකෝණය සහ AXC ත්‍රිකෝණ දෙක ගත්තහම BXY ත්‍රිකෝණය සහ AXC ත්‍රිකෝණ දෙක ගත්තහම මට මෙන්න මෙහෙම දත්ත ලියන්න පුළුවන්. YBX සමානයි CXB දත්තය, BY සමානයි AX දත්තය, ඒ වගේම BX සමානයි CX දත්තය. එහෙනම් අපි මේ ත්‍රිකෝණ යුගලයේම සමානයි කියලා පෙන්නපු පාද දෙකට අන්තර්ගත කෝණයම වැදගත්. අන්තර්ගත කෝණයම සමානයි කියලා පෙන්නලා තියෙනවා. එහෙමනම් මට කියන්න පුළුවන් මොකද්ද? BYX ත්‍රිකෝණය සහ AXC ත්‍රිකෝණය අංග සමයි. හේතුව තමා පාකෝපා අවස්ථාව යටතේ. එහෙමනම් ත්‍රිකෝණ දෙක අංග සමයි නම් ඒ ත්‍රිකෝණ දෙකේ අනුරූප පාද වෙන YX සහ AC සමාන වෙනවා. එහෙමනම් අපිට කියන්න පුළුවන් XY සමානයි AC අංග සම ත්‍රිකෝණයේ යුගලයක අනුරූප පාද කියලා කියන්න පුළුවන්. ඊළඟට අපි අහනවා BYX සහ XAC, BYX සහ XAC මොකද කියන්නේ? අර අපි කලින් අංග සම කරපු ත්‍රිකෝණ දෙකේ අනුරූප කෝණනේ. අන්න ඒ නිසා ඒ දෙන්නත් සමානයි. ඒ වගේම BXY සහ ACX, ACX ඒකත් අර හේතුවමයි. ඒ දෙන්න සමාන වෙන්නේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග නිසා. මේකේ හතරවෙනි කොටස ටිකක් සංකීර්ණ අවස්ථාවක්. හේතුව තමයි ABX සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න. මෙන්න මේ විදිහට දත්ත ලකුණු කරගන්නකෝ. ඔය රූප සටහන තුල ලකුණු කරගන්න මෙහෙම. ABX කෝණය, ABX කෝණය සිම්පල් C විදිහට නම් කරගන්න. ඒ වගේම BAX කෝණය සිම්පල් A විදිහට නම් කරගන්න. ඒ වගේම BXA කෝණය සිම්පල් B විදිහටත් නම් කරගන්න. දැන් මම මෙන්න මෙහෙම දෙයක් කියනවා. ABX ත්‍රිකෝණයේ දික් කරන ලද AB පාදය ගැන හිතන්න. අන්න එවිට ඔබට ලියන්න පුළුවන් මෙහෙම. YBX කෝණය සමානයි, YBX කෝණය සමානයි A ධන B කියලා. YBX කෝණය සමානයි A ධන B කියලා ලියාගන්න පුළුවන්. ඇයි ඒ? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමාන නිසා. ඒ වගේම ඔය කාරණාවම අනිත් පැත්තට යොදපුවාම ඔයාට කියන්න පුළුවන් AXC සමානයි A ධන C කියලා. AXC සමානයි A ධන C කියලා. නමුත් ගානේ අපි මුලින්ම කියනවා YBX සහ AXC දෙන්න සමානයි කියලා. අන්න ඒ හින්දා ප්‍රත්‍යක්ෂයෙන් මට කියන්න පුළුවන් A ධන B සමානයි A ධන C කියලා. එහෙමනම් ඒ දෙන්න සමාන කරපුවාම සමීකරණයේ දෙපසම තියෙන A සරල වුණයින් පස්සේ ඔබට පිළිතුරක් ලැබෙනවා B සමානයි C කියලා. ඉතින් එහෙමනම් ඔබට ඒ ත්‍රිකෝණය සමද්විපාද බව එතනදී ඔප්පු වෙනවා. හේතුව තමා ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි කියන සමද්විපාද ප්‍රමේයේ විලෝමයෙන්. එහෙමනම් පුතේ දුවේ, අද මම ඔයගොල්ලොත් එක්ක කාර්යපත්‍රිකා අංක 34 සහ 35 කියන කාර්යපත්‍රිකා දෙකට පිළිතුරු සාකච්ඡා කරා. බොහෝ කරුණු සාකච්ඡා කරා ජ්‍යාමිතියත් එක්ක. නේද? අවකාශය පිළිබඳ විද්‍යාවක් නිජාමිතිය. ඉතින් අවකාශය ඔබට හොඳින් හසුරවන්න යම් දෙයක් කියා දෙන්නට හැකියාව ලැබුණා නම් එයයි මගේ සතුට. ඉතින් එහෙනම් අද දවසේ ගුරු ගෙදරින් සමුගන්නට අවසරයි මට. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.